මීළඟට ගරු එස් ශ්‍රීධරන් මැතුම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
ගෞරව ප්‍රදේශ සභානායකර අවර්ලේ, உங்களுக்கு தினம் நேற்றைய ஜனாதிபதியினுடைய அக்கிராசன உரை தொடர்பிலே சஞ்சீவே எதிர்மான அவர்களால் கொண்டு வரப்பட்ட இந்த ஒத்திவைப்புகளை பிரேரணையின் பொழுது எனக்கு உரையாற்ற கிடைத்தமைக்கு நன்றிகள். முதலிலே இந்த உலக பந்திலே பூமியினுடைய நடுக்கம் காரணமாக துருக்கி, சிரியா போன்ற நாடுகளில் மக்கள் பெருமளவிலே பாதிக்கப்பட்டிருக்கிறார்கள். குறிப்பாக துருக்கி நாட்டிலே 20,000 மேற்பட்டவர்கள் பூமி தாயின் மடிக்குள் உள்வாங்கப்பட்டு இறந்திருக்கிறார்கள். அந்த இறப்பும் மரணமும் துருக்கி நாட்டை உலுக்கி போட்டிருக்கிறது. அங்கே வாழுகின்ற மக்கள் கண்ணீரோடும் அடுத்த நேர உணவுக்காகவும் உயிரை காப்பாற்றிக் கொள்ளவும் ஓடிக்கொண்டிருக்கிறார்கள். சிரியாவிலும் இதே மாதிரியான சில நிலநடுக்கங்கள் ஏற்பட்டிருக்கிறது. நாங்கள் இந்த உயர்ந்த சபையினூடாக இந்த நாட்டிலே இருந்து துருக்கி நாட்டிலே இழந்து போன அந்த உறவுகளுக்கும் கண்ணீரோடு வாழுகிற மக்களுக்கும் நாங்கள் எங்களுடைய ஆழ்ந்த கவலைகளை பகிர்ந்து கொள்கிறோம். மிக முக்கியமாக இவ்வாறு உலகத்திலே பல்வேறுபட்ட சம்பவங்கள் நடைபெற்றுக் கொண்டிருந்தாலும் இன்று இலங்கையினுடைய மிக முக்கிய ஒரு காலகட்டமாக இன்றைய நாட்கள் பார்க்கப்படுகிறது. நேற்றைய தினம் இந்த உயர்ந்த சபையிலே தன்னுடைய 4வது கூட்டத்தொடரை ஆரம்பித்து வைத்து உரையாற்றிய ஜனாதிபதி அவர்கள் சில வார்த்தைகளை இங்கே பிரயோகித்திருந்தார். கிட்டத்தட்ட இலங்கை இந்தி ஒப்பந்தம் எழுதப்பட்டு 35 ஆண்டுகள் கடந்து கொண்டிருக்கிறது. இந்த 35 ஆண்டுகளிலே இந்த நாடு அந்த இலங்கை இந்தி ஒப்பந்தத்தின் ஊடாக எழுதப்பட்ட, அதன் மூலமாக கொண்டு வரப்பட்ட, பிரசவிக்கப்பட்ட ஒரு 13வது திருத்தம் என்ற குழந்தைக்கு இன்றைக்கு 35 வயசு. ஆனால் அந்த குழந்தை இருக்கிறதா, செத்து போச்சா, அல்லது அதுக்கு அடக்கம் செய்து அதனுடைய சாம்பலம் கரைக்கப்பட்டு விட்டதா என்று கேள்வி கேட்கக்கூடிய அளவிற்கு இன்றைய நாட்கள் நகர்ந்து கொண்டிருக்கிறது. மீண்டும் மீண்டும் இந்த நாட்டில் இருக்கின்ற சிங்கள தலைவர்கள் ஒற்றை ஆட்சி என்ற ஒரு கோஷத்துக்குள் நீங்கள் நிற்கிறீர்கள். ஆனால் உங்களுக்கு இந்த நாட்டிலே மீண்டும் ஒரு இருண்ட யுகத்தை நோக்கி இந்த நாடு போய்கொண்டிருக்கிறது என்பதை யாராவது உணர தலைப்படுகிறார்களா என்று எனக்கு தெரியவில்லை. கிருஷ்ணவுலியாருடைய பண்டார் நாயக்கா அவர்கள் இந்த நாட்டிலே முதன் முதல் ஒரு சமஷ்டி பற்றிய யோசனைகளை முன்வைத்தார். கரையோர சிங்களம், மலைநாட்டு சிங்களம், யாழ்ப்பாணத்து தமிழ், வடக்கு கிழக்கு இணைந்த வகையிலே 3 பிராந்தியங்களாக இந்த நாட்டை ஒரு சமஷ்டி அடிப்படையில் ஆள்வது தொடர்பிலே அவர் 1926 தன்னுடைய கருத்துக்களை கட்டுரைகளாகவும் கோரிக்கையாகவும் முன்வைத்திருந்தார். அந்த நேரத்திலே அவர் பல பத்திரிகைகளிலே இந்த கட்டுரைகளை எழுதியும் இருந்தார். ஆனால் அவரை ஒரு சிங்கள பௌத்த பிக்கு ஊடாக சுட்டுக் கொல்லப்பட்டு இந்த நாட்டிலே அவர் இறந்து போன வரலாறுகள் முடிந்துவிட்டது. ஏ ஆர் ஜெயவர்தன் அவர்கள் இந்த நாட்டில் இருந்த பொழுது போர் என்றால் போர், சமாதானம் என்றால் சமாதானம் என்று சாதாரணமாக அறவழியிலே போராடி கொண்டிருந்த மக்களை பார்த்து போரை பிரகடனம் செய்த பொழுது அவருடைய அந்த கடந்த காலங்கள் பௌத்த பிக்குமாரையும் அவருடைய இனவாத ரீதியான போராட்டங்களும் கூட இந்த நாட்டை ஒரு பெரிய யுத்தத்துக்குள் தள்ளியிருந்தது. அந்த யுத்தம் தான் இன்று மிகப்பெரிய அதல பாதாளத்துள், பொருளாதார வீழ்ச்சிக்குள் இலங்கையை கொண்டு சென்று எழும்ப முடியாத நாடாக மாற்றியிருக்கிறது. ஜனாதிபதி சொல்கிறார், நாங்கள் 2048 இலங்கையை அபிவிருத்தி அடைந்த நாடாக மாற்றுவோம் என்று. ஆனால் 1948 இலங்கை சுதந்திரம் பெறுவதாக அறிவிக்கப்பட்ட காலத்தில், தமிழர்களுடைய சுதந்திரங்கள் பறிக்கப்பட்ட காலத்தில், அந்த சிங்கக்கொடிக்குள் தமிழர்கள் அரவணைக்கப்படாத நாளில், அந்த சுதந்திர தினத்தை சுவாசிக்க முடியாத தமிழர்கள் இருந்த நேரத்தில் நீங்கள் சிங்கப்பூரின் தலாவருமானமும் ஒரு தனிநபர் தலாவருமானமும், ஜப்பானுடைய தனிநபர் தலாவருமானமும் இலங்கையை விட மிக குறைவாக இருந்தது. அவ்வாறு இருந்த அந்த காலத்திலே இலங்கையை வளர்க்க முடியாத இலங்கையினுடைய தலைவர்கள் 100 வருடங்களுக்கு பிற்பாடு நாங்கள் இலங்கையை வளர்க்கிறோம் என்று நினைப்பது மிகவும் ஒரு முட்டாள்தனமானது. மீண்டும் மீண்டும் நீங்கள் கேட்பது ஒற்றை ஆட்சிக்குள் தான் ஒரு தீர்வு என்று சொன்னால் இந்த நாடு ஒரு காலத்திலும் உருப்படக்கூடிய வாய்ப்புகளில் இல்லை. தயவு செய்து பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டிலே ஒரு அரசியல் தீர்வு வர வேண்டுமா? இங்கே வாழுகிற சகோதர தமிழினம், உங்களோடு சேர்ந்து வாழுகின்ற இந்த நாட்டுக்கே உரித்தான சகோதர தமிழ் தேசிய இனம் இந்த நாட்டிலே தங்களுடைய உரிமைகளோடும் உரித்துக்களோடும் இந்த மண்ணிலே வாழ வேண்டுமென்றால் இந்த நாடு பிளவுபடாத ஒரு நாடாக, இந்த நாடு பிரிக்கப்படாத ஒரு நாடாக, ஒரு நாடாக இருக்க வேண்டும் என்றால் நீங்கள் இன்றைக்கு உலகத்தில் இருக்கின்ற பல்வேறுபட்ட சமஷ்டி ஆட்சி முறைகளை பாருங்கள். அந்த அடிப்படையில் ஒரு சமஷ்டி ஆட்சி முறையில் அரசியல் தீர்வை முன்வைப்பதன் மூலமே இந்த நாட்டிலே ஒரு நீதியை, நியாயத்தை உருவாக்க முடியும். இந்த மண்ணிலே கிட்டத்தட்ட 3 லட்சம் தமிழர்கள் கொல்லப்பட்டார்கள். 60,000-க்கும் மேற்பட்ட போராளிகளை எங்களுடைய மண் இழந்திருக்கிறது. இறுதி யுத்தத்தின் பொழுது, முள்ளிவாய்க்கால் யுத்தத்தின் பொழுது ஏறத்தாழ 60,000-147,000 வரையான மக்கள் காணாமல் போயும் கொல்லப்பட்டும் இருக்கிறார்கள். இதையெல்லாம் பல்வேறுபட்ட ஆதாரங்கள், ஆவணங்கள் குறிப்பிடுகின்றன. நல்லிணக்க ஆணைக்குழுவுக்கு முன்னால் மன்னார் மறைந்த பேராயர் ராயப்பு யோசப் அவர்கள் சொன்ன ஆவணங்களை திரும்பி பாருங்கள். இவையெல்லாம் நடந்து முடிந்திருக்கிறது. ஆகவே ஆதாரங்கள் இருக்கிறது. இங்கு ஒரு மிகப்பெரிய இன அழிப்பு இந்த மண்ணில் நடைபெற்று முடிந்திருக்கிறது. நாங்கள் இழக்க முடியாத அளவுக்கு இந்த மண்ணிலே தமிழர்கள் இழந்திருக்கிறார்கள். இழப்புகளுக்கு பிற்பாடும் கூட நாங்கள் இந்த நாட்டுக்குள்ளே நீங்களும் நாங்களும் சேர்ந்து வாழக்கூடிய, நீங்களும் நாங்களும் ஏற்றுக்கொள்ளக்கூடிய, தமிழர்களும் சிங்களவர்களும் இரண்டு தேசிய இனங்களாக இந்த மண்ணிலே வாழக்கூடிய ஒரு அரசியல் உரிமை பற்றி தான் நாங்கள் பேசுகிறோம். அந்த ஒரு அரசியல் உரிமை என்பது அதிகுச்சமான அதிகார பகிர்வாக அது இருக்க வேண்டும். அது சமஷ்டி அடிப்படையில் தான் மீள பறிக்கப்பட முடியாத, நீங்கள் மீண்டும் மீண்டும் எடுக்கப்பட முடியாததாக அது இருக்க வேண்டும் என்பதைத்தான் நாங்கள் குறிப்பிடுகிறோம். ஏனென்றால் அது கடந்த கால அனுபவம். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கடந்த 35 ஆண்டுகளில் பல சுற்றறிக்கைகள் மூலமாகவும் பல நீதிமன்ற தீர்ப்புகள் மூலமாகவும், கிட்டத்தட்ட 28க்கும் மேற்பட்ட நீதிமன்ற தீர்ப்புகள் ஊடாக இந்த 13வது திருத்தத்தில் உள்ள பல விடயங்கள் பறிக்கப்பட்டிருக்கின்றன. சுற்றறிக்கைகள் மூலம் பல நீதிமன்ற பல விடயங்கள் பறிக்கப்பட்டிருக்கின்றன. அவ்வாறு 13வது திருத்தம் இந்த நாட்டிலே சரியான ஒரு தீர்வாக அமைய முடியும்? இன்றும் கூட இந்த நாட்டிலே பௌத்த பிக்குமார் நேற்று பெரிய போராட்டத்தை இந்த மண்ணில் நடத்துகிறார்கள், 13 எரிக்கிறார்கள். நான் நினைக்கிறேன் கௌரவ ஜனாதிபதி அவர்களுடைய செயல்பாட்டில் அவருடைய ஒரு சரியான ஊக்குவிப்பு இல்லாமல் அவர்கள் அவ்வாறு செய்ய முடியாது. தமிழிலே ஒரு பழமொழி உண்டு, தொட்டிலையும் ஆட்டி பிள்ளையையும் கிள்ளி விடுவதென்று. இங்கே நான் ஒரு தீர்வு கொடுக்கப் போகிறேன் என்று சர்வதேச சமூகத்துக்கு ஜனாதிபதி அவர்கள் தொட்டிலை ஆட்டுகிறார். ஆனால் அவர் சிங்கள இனவாதிகளையும் மதவாதிகளையும் பௌத்த பேர்ணவாதிகளையும் அவர் நுள்ளி விடுகிறார். நீங்கள் ஒரு ஒற்றுமைக்கு சமாதானத்துக்கு போக வேண்டாம் என்று. ஆகவே ஜனாதிபதியினுடைய அக்கிராசன உரை என்பது நான் நினைக்கிறேன் இந்த மண்ணிலே ஒரு அமைதிக்கான, சமாதானத்துக்கான, இந்த நாட்டிலே நீடித்து நிலைக்கக்கூடிய ஒரு கௌரவமான அரசியல் தீர்வுக்கான, ஒரு பொருளாதார தீர்வுக்கான ஒரு தீர்ப்பாக அவருடைய உரை அமைந்திருக்கவில்லை என்பதைத்தான் நான் இங்கு மிகவும் ஆணித்தரமாக பதிவு செய்ய விரும்புகிறேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நாங்கள் கடந்த காலங்களை சற்று நீங்கள் திருப்பி பாருங்கள். நான் நினைக்கிறேன் கடந்த வாரம் 4ஆம் தேதியிலே இருந்து 7ஆம் தேதி வரை யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்கள், கிழக்கு பல்கலைக்கழக மாணவர்கள், சிவில் சமூகத்தினர், மத தலைவர்கள் எல்லாருமே ஓர் அணியாக திரண்டு அவர்கள் யாழ்ப்பாணத்தில் இருந்து மட்டக்களப்பு வரை ஒரு நீண்ட பயணத்தை மேற்கொண்டார்கள். அறவழியிலே தங்களுடைய கருத்துக்களை முன்வைத்தார்கள். நியாயமான முறையிலே தங்கள் கோரிக்கைகளை முன்வைத்தார்கள். வடக்கு கிழக்கு என்பது மரபு வழியாக வரலாற்று ரீதியாக நாங்கள் ஒரு அரசியல் தீர்வை முன்வையுங்கள் என்று கேட்கிறார்கள். இவ்வாறான ஒரு பெரும் போராட்டத்தில் ஈடுபட்டதற்காக அங்கே போராடிய மத தலைவர்கள் உட்பட, அரசியல் தலைவர்களாக நான் உட்பட, எங்கள் மீது நீதிமன்றத்தில் இருந்து ஆணை வந்திருக்கிறது. 20ஆம் தேதி நீங்கள் நீதிமன்றத்துக்கு வாருங்கள். இதுதான் இந்த நாட்டினுடைய நியதி, இதுதான் இந்த நாட்டினுடைய நீதி, இதுதான் இந்த நாட்டினுடைய கரிசனை என்றால் எவ்வாறு உங்களால் ஒரு அறவழி போராட்டத்தில் நிற்பவர்களுக்கான அரசியல் தீர்வை அல்லது நீண்ட நெடுங்காலமாக கிட்டத்தட்ட 100 ஆண்டுகளுக்கு மேலாக இந்த மண்ணிலே போராடி கொண்டிருக்கின்ற தமிழ் இனத்திற்கு உங்கள் மீது உங்களால் என்ன என்ன விடயத்தை, என்ன தீர்வை கொடுக்க முடியும்? சிந்தித்து பாருங்கள். கௌரவ எதிர்மான அவர்கள் சொன்னது போல இங்கே யுத்தம் முடிந்த பொழுது நீங்கள் சிங்க கொடிகளை ஏற்றி ஜெயபேவா ஜெயபேவா என்று சிங்கள பகுதிகளிலே கோஷமிட்டு தமிழர் பகுதிகளிலும் வந்த சிங்கக்கொடிகளை ஏற்றி நீங்கள் வெற்றியை கொண்டாடினீர்கள். ஒரு இனத்தை, ஒரு சமூகத்தை, ஒரு தமிழ் இனத்தை அழித்ததாக நீங்கள் மமதையோடு ராஜபக்ச குடும்பம் வந்த நேரம் வெற்றி களிப்பிலே நின்றது. அதே ராஜபக்ச குடும்பத்தினுடைய கோட்டபாய ராஜபக்சவை எவ்வாறு சிங்கள மக்கள் வெளியிலே அனுப்பி வைத்தார்கள், வரலாறு எப்படி திரும்பி இருக்கிறது? நாங்கள் இன்றும் அந்த கோஷங்களோடு வர விரும்பவில்லை. நாங்கள் அந்த கோஷங்களை சொல்லிக் கொண்டிருக்க விரும்பவில்லை. நாங்கள் இந்த மண்ணிலே எங்களுக்கு உரித்தான உரிமைகளோடு தான், நியாயமான கௌரவமான அரசியல் தீர்வோடு வாழத்தான் நாங்கள் விரும்புகிறோம். ஆகவே ஜனாதிபதி அவர்களுடைய உரை என்பது நான் நினைக்கிறேன் அது இந்த நாட்டுக்கு ஒரு உகந்த, இந்த நாட்டிலே ஒரு நீண்ட சமாதானத்தை, ஒரு நீடித்த சமாதானத்தை அல்லது நிலையான ஒரு அமைதியை ஏற்படுத்தக்கூடிய உரையாக நேற்றைய உரை அமைந்திருக்கவில்லை. அந்த உரை நான் நினைக்கிறேன் மீண்டும் இலங்கையை இன்னும் ஒரு இருண்ட யுகத்துக்குள் கொண்டு செல்லுகின்ற, ஒரு யுத்தம் நோக்கிய, அழிவு நோக்கிய பாதையை நோக்கிய உரையாகவே அந்த உரை அமைந்திருக்கிறது. கௌரவ பிரதமர் அவர்களும் இங்கே இருக்கிறார். நான் அவரும் ஒரு கம்யூனிச சமஷ்டி அடிப்படையிலே, சமத்துவ அடிப்படையிலே வந்த ஒருவர். நான் நினைக்கிறேன் அவருக்கு இந்த சமத்துவம் சமஷ்டி அவருக்கு தெரியும். எவ்வாறு இந்த மக்களுடைய ஒவ்வொருவருடைய வாழ்க்கை எவ்வாறு அமைய போகிறது, நாங்கள் ஏன் இன்னொரு இனத்தை அடக்கக்கூடாது என்பது கூட அவருக்கு நன்கு தெரியும். ஆகவேதான் நான் கௌரவ பிரதி சபாநாயகர் அவர்களை நான் நினைக்கிறேன், மீண்டும் மீண்டும் 35 வருடங்கள் கடந்தும் 13வது திருத்தம், அதை ஒருவர் கொளுத்துகிறார், இன்னொருவர் எரிக்கிறார், இன்னொருவர் கிழிக்கிறார், இன்னொருவர் சொல்லுகிறார் நான் பயன்பூண்டு கொண்டிருவேன் ஆனால் அதிலே போலீஸ் இல்லை என்கிறார், இன்னொருவர் காணி கொடுக்க கூடாது என்கிறார். இங்கே இந்த பிரேரணையை ஆதரித்து பேசிய இரண்டாவது வழிமொழிந்தோர் சொல்கிறார், காணி அதிகாரம் போலீஸ் அதிகாரம் தேவையில்லை என்று. எங்களுடைய இடங்களில் நீங்கள் எத்தனை விகாரைகளை அமைத்து எத்தனை காணிகளை பிடித்து, இன்று ராணுவத்திடம் விகாரைகளிடம் சிங்கள மக்களிடம் அடாத்தாக பிடிக்கப்பட்ட காணிகள், இன்றும் நீங்கள் கிழக்கு மாகாண ஆளுநர் வடக்கு மாகாண ஆளுநரை வைத்து நீங்கள் செய்கின்ற ஒவ்வொரு பிடிப்புகளும் இந்த மண்ணிலே தமிழர்கள் வாழ முடியாமல் இருக்கிறது,
தமிழர்கள்.
ஆகவே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நான் நினைக்கிறேன் ஒரு நீதியான அமைதியான நாடாக இந்த நாடு இருக்க வேண்டும் என்றால், ஒரு யுத்தம் இல்லாத இந்த நாட்டிலே ஒற்றுமை உள்ள ஒரு சமூகம் உருவாக்கப்பட வேண்டுமானால், நீங்கள் சமஷ்டி என்கிற அடிப்படையில் மீள பெறப்பட முடியாத பறிக்கப்பட முடியாத அதிகாரங்களோடு ஒற்றுமையாக வாழ்வதற்கான ஒரு வழியை உடனடியாக ஏற்படுத்துங்கள், இல்லையேல் இந்த நாடு மீண்டும் மீண்டும் ஒரு இருண்ட
அவசரத்துக்குள்
மாறப்போகிறது என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன்.
பவன் சுத்தி கரு காஞ்சன விஜயசேகர மெத்தம் அப்துவான் மினித்து பகலோக்கால
ஸ்துதி கரு நியோஜ கதாநாயக துமனி விசேஷம் அத தவசே கரு ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மெத்துமா நமவன பார்லிமேந்து ஹத்தரவன சசிவாரை விருத்த கருமின் இதிரிபாத்கல பிரதிபத்தி பிரகாசனே பிலிபந்தவ சஞ்சீவ் எதிரிமான மந்திரித்துமா விசின் கெனேனலத யோஜனா பிலிமந்தோ அதஹாஸ் பலகரன் அவஸ்தாவ லபாதீம் பிலிமந்தோ ஸ்துதிவந்த வேணும். கரு நியோஜ கதாநாயகத்துமனி கரு ஜனாதிபத்துமாகே பிரகாஷே இதாமத்ம பெஹதிலிவ அப்பே ரட்டே இதிரி அப்பி கத்தயுத்து கமன் மார்கே பிலிபந்தவ எதுமா பெஹதிலிவ சந்தான் கரா. கரு நியோஜ கதாநாயகத்துமனி அப்பி கொத்தரம் அமிஹிரி உணத் அப்படி பிலிகத்தையுத்து காரணாவ தமாய் முன்ன தேசபாலன பக்ஷே பலே சிட்டியாத் குமன நாயக்கையா பலே சிட்டியாத் ரட்டே திபின்மே வர்த்தமான அர்புதேன் எலியட்ட ஏம சந்தகா அப்பிட கமங்கரன திபின் எக்க மார்கையா கொசே ஏ கமங்கரன தின மார்கைய பெஹதிலிவ மே ரட்டே இன்ன பகுத்தர ஜனதாவ ஹொந்தின் அவபோத கருகின் மம் விசுவாச கரணோ ஜனதா பமனக் நெமே மே பார்லிமேந்து இன்ன சேலு தினத்தேக்கு அவபோத கருகின் தேசபாலன மதே குமக்குணத் தமங்கே ஏ தேசபாலன பிரதிபத்திய குமக்குணத் மே ரட்டே கதயுது மார்கே பிலிமந்த ஹொந்த அவபோதயக் தியனோ நமுத் அவாசனாவ தமாய் ஏ பிலிமந்த கொத்தரம் அவபோதே திபுணத் அபி தேசபாலன வசேன் பெதில இன்ன ஹிட்ன அபி பிலிகன்ன கெமதினே மே அமிஹிரி மார்கே தமாய் அபிட யன்ன தியன்ன கீனக ஏக அபி விபாக்ஸின்னேதி அபித் கரல தியனோ விபாக்ஸ தேன் இன்னகட ஏ பிரிச ஏ வகையம கரணோ ஏ நிசா தமாய் மே தத்துவ அப்படி திகின் திகட மத்தியலா தியன்னு அப்ப ரட்டே பலவினி வத்தாவட அப்பிட அவாசனாவந்தம சித்தி அப்படி மூணு தென் சித்த உணா அப்படி பலவினி வத்தாவட அப்ப ரட்ட நய நுகவையும்மட்ட நொஹேக்கி கியலா அப்படி பங்குலத் பாவ அப்படி பிரகாச பாத்துக்கிறா அப்ப ரட்டே பலவினி வாஸ்தாவட அப்ப மே தத்து ஏத்து உனே மே பகுகிய மாச தஹாட்டக மாச விசி அத்தரக்கு சிதுவெச்ச கிரியாவலி எனவே மே ரட்டே இத்திஹாசே புறாம கத்த சக நொகத்த தேசபாலன தீந்து உள்ள கிரியாவளிய நிசா ஏ கத்த சக நொகத்த பிரதிபத்தி கிரியாத்மக கிரீம சந்தா ஏ தீந்து தீர்வு நிசா மே தத்து அப்படி அதி உணா கரு முலசனை மந்திரி துமணி உந்தக்க விபாக்சே நியோஜனை கண்ண மந்திரி ஒரு ஐயே மே விபாக்சே மே பிரதிபத்தி பிரகாசனே வர்ஜனை கல்ல கியா பட மதக்குனே தின பனஸ்தக விழாவே அர்புதையா கெத்துனா பஹர்லிமேந்துவே ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගහගත්තා. ගහගත්තම එළිය හිටපු වෘත්තකයෝ ටික දෙනෙක් කිව්වා ආචාර්යවරු මහාචාර්යවරු ටිකක් මේ කට්ටිය නෙමේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මේ අපි වගේ මහාචාර්යවරු ආචාර්යවරු තමයි පාර්ලිමේන්තුව ඇතුළට එන්න ඕන කියලා. හැබැයි අවාසනාව තමයි ඒ ආචාර්යවරු මහාචාර්යවරුත් ඊයේ පාර්ලිමේන්තුවේ හැසිරුනේ ඒ සමාන ආකාරයට. වියත්මක කියලා පාර්ලිමේන්තුවට ආවා අපේ දිස්ත්‍රික්ක වලින් ඉහළම ඡන්ද ප්‍රතිශතයක් අරගෙන. හැබැයි ඊයේ ஒப்பு கரல பெண்ணுவா கிசிம வெனசாக் நாயக்கி எனக்கு கிசிம வெனசாக் நாயக்கி எனக்கு கரு நியோஜ கதாநாயக துமணி விசேஷம் மே ரட்டே அபிதன்னோ மெத்திவர்ண கிரியாவலியக்கு நிலம்பிலா தீர முகத்தா பலாத்பால மெத்திவர்ண வெனுவின் தினபகவான் வெங்கல தீனோ மார்த்து மாசே நம்ம வெனிதா ஜனாதிபதிவரே கட்டியட்ட ரஜையா கட்டியட்ட கரண்ண புழுவங் அபி நியோஜனே கரண்ண கண்டாயமட்ட ආණ්ඩුව නියෝජනය කරන අපේක්ෂකයන්ට කරන්න පුළුවන් බරපතලම අසාධාරණකම තමයි ජනාධිපතිවරයා හැටියට රජය හැටියට අපි කරලා තියෙන්නේ. ඇයි මේ අමාරුකම ගැන තව අපි තවදුරටත් කියනවා. මෙන්න තව කරන්න තියෙන අමාරු ක්‍රියාවලියන් පිළිබඳව අපි කතා කරනවා. අපි කියනවා ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා. අපි කියනවා විදුලි බිල වැඩි කරන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. ගරු නියෝජක කතානායකතුමනි, සමහරලාට හිතනවා මේක මේ අපි කැමැත්තෙන් කරන දෙයක් කියලා. ගරු නියෝජක කතානායකතුමනි, මමත් අකමැති විදුලි බිල වැඩි කරනවට. මමත් අකමැති ඉන්ධන මිල වැඩි කරනවට. මමත් අකමැති මේ රටේ ජීවන වියදම වැඩි වෙන හැම දෙයක්ම වැඩි වෙනකට බදු වැඩි වෙනකට අපි අකමැති. හැබැයි මේක අපි කල්පනා කරලා බලන්න ඕන, අපිට යන්න වෙන විකල්පයක් නැත්තම්. මේක මේ මිල වැඩි කරන්න ඕනේ හින්දා ඒක පළවෙනි අපේ තියෙන යෝජනාව හැටියට විකල්ප හැටියට නෙමෙයි පාවිච්චි කරන්න. අපි බලලා තියෙනවා විකල්ප මොනවද තියෙන්නේ. මේ තියෙන පරතරය අවම කරගන්න අපිට තියෙන වැඩපිළිවෙල මොකද්ද? ඒ හැම එකක් පිළිබඳව අවධානය යොමු කළා තමයි අවසානයේ ගන්න පුළුවන් විකල්පෙම හැටියට තමයි මිල වැඩි කිරීම කියන එක, බදු වැඩි කිරීම කියන එක ක්‍රියාත්මක කරන්න රජයක් හැටියට සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕන. මම දැක විපක්ෂ නායකතුමා පහුගිය දවස්වල කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එතුමා දන්නවා ගනුදෙනු කරන විදිය කියලා. ගරු නියෝජක කතානායකතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිනිස්සු ටික hina වෙනවා ඇති. විපක්ෂ නායකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව සහ රාජ්‍ය පාලනය පිළිබඳව තියෙන අවබෝධය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියනවා අපි මෙන්න මෙහෙමයි කරන්න, එහෙම නෙවෙයි කරන්න කියලා. මේක තමයි අපි පහුගිය කාලවලත් කරගත්ත වැරද්ද. අපි යම් යම් එකඟතාවයන් වලට එකඟ වුණාට පස්සේ එහෙම එකඟතාවයන් වලින් බින්දිලා මිදිලා වැඩ කරන්න ගියොත් ඊට වැඩි අපි අර්බුදකාරී තත්ත්වයන් වලට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද බලශක්ති අර්බුදේ අපි මුහුණ දෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි මේ සිද්ධියක් නිසා. ඔබතුමාට මතක ඇති නොරොච්චෝලේ බලාගාරය ඉදිකරනකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ඇතිවෙච්ච විරෝධය. කවුද විරෝධය ඇති කරේ? ඉතාමත්ම කුඩා දේශපාලන කණ්ඩායම් කීපයක්. ඒ දේශපාලන කණ්ඩායම් කීපය එදා නොරොච්චෝල බලාගාරයට විරුද්ධව කටයුතු කරා. මට මතකයි අපේ විදුලි බල මණ්ඩලෙත් ඉන්න සේවක සංගමයක නායකයෙක් ඉන්න රංජන් ජයලාල් කියලා. ඒ කාලේ නොරොච්චෝල බලාගාරය හදන්නට විරුද්ධ වුණා. ඇවිල්ලා කෝ නොරොච්චෝල බලාගාරය අපිට ණය බරක් වෙලා තියෙන කිව්වා. ණය කන්දක් වෙලා තියෙන කිව්වා. හැබැයි පහුගිය මාසේ එනකොට එතුමාට සිද්ධ වුණා ගිහිල්ලා නොරොච්චෝලේ බලාගාරය කියන්නේ අපේ තියෙන ජාතික සම්පතක්. මේ ජාතික සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි පෙළ ගැහෙනවා කියලා හිතගන්න. අවුරුදු 14කට පස්සේ හරි අවුරුදු 9කට පස්සේ හරි ඒක ජාතික සම්පතක් කියලා එක පිළිගත්ත එක ලොකු දෙයක් ගරු නියෝජක කතානායකතුමනි අවුරුදු 9කට හරි පස්සේ. ඒ නිසා ඔය රංජන් ජයලාල් පිළිගත්ත විදියටම තමයි අනුර කුමාර දිසානායක ඇතුළු දැන් ජාතික ජන බලවේගය කියලා කියන්නේ තමුතු දෙයක් නෙවෙයි. ජාතික ජන බලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ තමයි. ඒ කට්ටිය සීනුව මාලිමාවෙන් එන්නේ, වෙන මොනවත් නෙවෙයි. සීනුව මාලිමාවෙන් කට්ටියක් එනවා හෙලිකොප්ටරෙන්. ඒ ඔක්කොම එකම කණ්ඩායම එන්නේ. ඒ නිසා මේ කණ්ඩායමට සිද්ධ වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කළා නම් හොඳයි කියන්න හෝ ගත්ත තීන්දුව හින්දා අපේ රට මේ තත්ත්වෙට අද නැවත වතාවක් අපි යථා තත්ත්වෙට පත් වුණා කියන එක පිළිගන්න අවුරුදු ගණනාවකට පස්සේ. අපිට ගන්න තියෙන තීන්දුව තමයි මේ යන මාර්ගයේ අපි කඩිනමින් ගිහිල්ලා මේක ඉක්මනින් අවසන් කරගන්නවද, ඒ යන මාර්ගය අපි අවහිර කරගෙන අපි බාධාවන් මැද්ද ගිහිල්ලා අපි ඉතාමත්ම මන්දගාමී ගමනක් ගිහිල්ලා අපි යථා තත්ත්වෙට පත් වීම අපි අඩාල කරගන්නවද කියන එක. ඒකයි තේරුම් කරගන්න ඕන. පළාත් පාලන මැතිවරණ ඇතුළෙත් අපි ගිහිල්ලා කියන්නේ යථාර්ථය කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි. සමහරවිට දැන් එනවා පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ ආණ්ඩු පෙරලන, පාර්ලිමේන්තුව පෙරලන, බලය වෙනස් වෙන, ජනාධිපති වෙනස් වෙන මැතිවරණය කියලා. ඕක අපිත් කරා 2018. 2018 අපිත් පළාත් පාලන මැතිවරණය ඇවිල්ලා එහෙම කියලා ඉවරලා අපි ආයතන හිටියා 2020 වෙනකන් අවුරුදු දෙකක් බලය ගන්න. නිසා අපේ වගකීම තියෙන්නේ ඊළඟ පළාත් පාලන මැතිවරණය හෝ ඊළඟ මැතිවරණයේ දිහා තීන්දු තීරණ බල්ල ගන්න එක නෙවෙයි. මෙරටේ අනාගතයේ දිහා බල්ල තීන්දු තීරණ ගන්න එක. ඒ නිසා තමයි අපිට අසීරු තීන්දු ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ගරු නියෝජක කතානායකතුමනි, මේ දින වඩාත්ම කතාබහට ලක් වෙන විෂය බලශක්ති අර්බුදය. බලශක්ති අර්බුදය පිළිබඳව අපි කතා කරනවා. හැබැයි අපි කතා කරන්නේ ඇයි අපි මෙහෙම තත්ත්වයකට පත් වෙන්න හේතු වුණේ කියන එක. අපේ පහුගිය කාලය තුල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2014 නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකරාට පස්සේ මෙරටේ ජනන සැලසුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තිබුණු ආණ්ඩු තිබුණු පාලකයන් කටයුතු කරන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. මහජන උපකිතා කොමිසම කියන ආයතනය තමයි තියෙන්නේ මේක නියාමනය කරන ආයතනය. මහජන උපකිතා කොමිසම කියලා කියන්නේ අද පැය දෙකක් විදුලිය කපනවා හෙට පැය දෙකක් කපන්නේ නැහැ කියලා කියන ආයතනය නෙවෙයි. නියාමනය කියලා කියන්නේ විදුලි බල මණ්ඩලයේ ජනන සැලසුම ක්‍රියාත්මක වෙනවද කියලා බලන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාම්පූර් බලාගාරයේ ඉදිකරන්න එකඟතාවය එන්නේ 2006 අවුරුද්දේ. මූලික එකඟතාවය හදන්න ඕන කියලා තීරණය කරන්න 2006 මෙගාවොට් 500ක් එකතු කරන්න ඕන කියලා 2013 ගිවිසුම් ගත වෙනවා ඉන්දියාවත් එක්ක මේ බලාගාරය ඉදිකරන්න. හැබැයි ඒ වෙලාවේ එකඟ වෙනවා රජයක් හැටියට සාම්පූර් බලාගාරයේ මෙගාවොට් 500 එකතු කරාට පස්සේ ආයෙත් අපි ගල්ලංගුරු බලාගාරය මේ රටේ ඉදිකරන්නේ නැහැ කියලා. මේක තමයි අපේ සැලසුම තිබුණේ. හැබැයි මොකද වුනේ 2016 අවුරුද්දේදී මේකේ 2013 අනුමැතිය ලැබෙනවා, පාරිසික අධ්‍යන වාර්තාව කරනවා, පාරිසික අධ්‍යන වාර්තාවෙත් කියනවා මේක කරන්න පුළුවන් කියලා. හැබැයි 2016 ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අර ඉන්න පාරිසික සංවිධාන කියලා දේශපාලන පක්ෂයි පාරිසික සංවිධානයයි කියලා දානවා නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණේ. හැබැයි ඒකට එල්ල කියනවා ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් ගත්ත මේක නවත්වන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් ගත්ත නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වෙලාවේ තිබ්බ ආණ්ඩුව දැනුවත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අපි මේ බලාගාරයේ තවදුරටත් ඉදි කරන්නේ නැහැ කියලා. අපි මේ බලාගාරය ඉදි කරන්නේ නැහැ. ඒ හින්දා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුව අවසන් කරනවා. හැබැයි රටට අද දීලා තියෙන මතය තමයි ගල්ලංගුරු බලාගාරය නැවැත්වේ ශ්‍රේෂ්ඨාධිකරණේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණේ නෙමෙයි නැවැත්වුවේ. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයේ දරලා ඒ වෙලාවේ තිබ්බ ආණ්ඩුවත් පාවිච්චි කරගෙන උසාවියට කරුණු වාර්තා කරලා තමයි ඒ බලාගාරය නැවැත්වුවේ. අපි කියමු බලාගාරය නවත්තපේක කමන්නේ නැහැ මොකක් හරි හේතුවක් ඉඳ කියලා. හැබැයි බලාගාරය නවත්තව බලාගාරයට මොකද්ද ගෙන ආපු විකල්පේ? මෙගාවොට් 500ක් අපේ ජනන ධාරිතාවෙන් නැති වෙනකොට මොකද්ද ගෙන ආපු යෝජනාව ඒක ලබා ගන්න? ඒක තමයි තියෙන ගැටලුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 500ක බලාගාරයක් අහිමි කරගන්නවා. හැබැයි හිතන්නේ නැහැ ඊළඟ අවුරුදු කීපෙදී මේ තැන අවශ්‍යතාවය පුරවා ගැනීම පියවා ගැනීම සඳහා අපි කරන්න ඕන සැලසුම් මොකද්ද කියලා. අද දවසෙත් අපි මෙගාවොට් 200ක පමණ ප්‍රමාණයක පරතරයක් කියනවා අපි ලබා ගත යුතු අපිට ගන්න වෙනවා පෞද්ගලික බලාගාරවල. දැන් හුඟක් කෙනෙක් බනිනවා වැඩිම බැනුම් අහන පුද්ගලයා බවට පත් වෙලා තියෙනවා. රටෙත් එහෙමයි, ආණ්ඩුව ඇතුලේ සමහරලාට අපේ මන්ත්‍රීවරුනුත් ඒ විවේචනවලට මම එල්ල වෙනවා. ඇයි එල්ල වෙන්නේ? දැන් මේ උසස් පෙළ විභාගේ කාලේ දැන් මතයක් ගෙනිච්ච මේක අපි හිතාමතා විදුලි කප්පාදුවක් කරනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි කාරණාව තමයි අපි බැලුවේ අඛණ්ඩව විදුලිය දබා දෙන්න පුළුවන්ද කියන එක. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙත්, දෙසැම්බර් මාසෙත්, මේ අවුරුද්දේ ජනවාරි මාසෙත් මහජන උපකිතා කොමිසමටත් මේ පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ජනාධිපතිතුමාත් මමත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් හැටියටත් මේ පාර්ලිමේන්තුවේ ජාතික සභාවටත් ඉදිරිපත් කරා මේ රටේ අඛණ්ඩ විදුලිය දෙන්න පුළුවන් සැලසුම. ජනවාරි පළවෙනිදලා අපි කිව්වා පැය 24 අපි විදුලිය දෙන්නම්. හැබැයි මෙන්න මේ කාරණා ඉෂ්ට කරන්න ඕන. යම් ගාසු සංශෝධනයක් එන්න ඕන. ඒ ගාසු සංශෝධනය තමයි අපිට බැංකු පද්ධතියේ මුදල් ටික ගන්න පුළුවන් වෙන්නේ. බැංකු වලින් අරගෙන අපිට ගෙවීම් කරන්න පුළුවන් වෙන්නේ. පැහැර හරපු දේ ගෙවන්න එන්නේ. හැබැයි ඒකට හුඟකම් දුන්නේ නැහැ. දැන් සමහරුට අමතකලා තියෙනවා මහජන උපකිතා කොමිසම, මානව හිමිකම් කොමිසම දෙක මේ දවස්වල ගිහින් නඩු දාන එකත් හොඳයි. මොකද ගිය අවුරුද්දේ උසස් පෙළ වෙලාවේ දැන් මේ වෙලාවේ පැය 2යි විනාඩි 20ක් විදුලි කප්පාදු කරනවා. දවල් කාලේ පැයයි, රාත්‍රී කාලේ පැයයි විනාඩි 20යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ 7 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 5 වෙනිදාකන් තිබුණේ උසස් පෙළ විභාගේ. ඒ විභාගයේ අවස්ථාවේ මාර්තු 2, පෙබරවාරි 18, පෙබරවාරි 19, පෙබරවාරි 21, 22, 23, 24, 25, 26, 27, 28, මාර්තු 1, 2, 3, 4 කියන දවස්වල විදුලි කප්පාදුව වෙනවා. පැයයි විනාඩි 45යි, පැයයි ඊට පස්සේ පැය 2යි, පැය 2යි, පැය 2යි විනාඩි 40යි, පැය 2යි විනාඩි 40යි, පැය 2යි විනාඩි 40යි, පැය 3යි අවසාන දින තුනේ පැය 7යි විනාඩි 30ක්. පැය 7යි විනාඩි 30ක්. දවල් කාලේ පැය 5යි, සවස් කාලේ පැය 2යි විනාඩි 30යි. කැමැත්තෙන්ද කරේ වෙලා ජීවත් ආණ්ඩුව? විදුලි බල මණ්ඩලයේ කැමැත්තෙන්ද කරේ? නෑ, සම්පත් තිබුණ නෑ. ඒ වෙලාවේ අපි තිබුණු ජල විදුලිය අපි උපරිමයෙන්ම පාවිච්චි කරා. දැන් මතයක් හදලා තියෙනවා ජලාශ පිරීලා තියෙන්නේ ගිය අවුරුද්දට වැඩිය අපි පාවිච්චි කරලා තියෙන අඩුවෙන්, ඒක පාවිච්චි කරා නම් මේක දෙන්න පුළුවන් කියලා. මේ මොකද කරන්න හදන්නේ? ගිය අවුරුද්දේ අපි වැඩියෙන් පාවිච්චි කළ තමයි අපිට අප්‍රේල්, මැයි, ජූනි වෙනකොට අපි සැලසුම් කළ තිබිච්ච නැති හින්දා අපිට වැඩිපුර විදුලිය කප්පාදු කරන්න උනේ පැය 18ක්, 19ක්. විදුලි කප්පාදු කරන්න සිද්ධ වුණේ. ආණ්ඩුවකට ගෙදර යන්න සිද්ධ වුණේ. ජනාධිපතිවරයෙක්ට ජනාධිපති ධූරය අතහරලා දාලා යන්න සිද්ධ වුණේ. ඒ නිසා ඔවුන් බලන්නේ අර මාර්තු 9 මැතිවරණ ක්‍රියාවලිය එනකොට මේ රටේ විදුලි කප්පාදුව තව වැඩි කරගන්න පුළුවන්ද කියලා. අපිට තියෙන සම්පත් අපි කළමනාකරණය කරගන්න ඕන. ඒ තියෙන සම්පත් කළමනාකරණය කරගත්තොත් තමයි අපිට අඛණ්ඩ විදුලිය සැපයුමක් හෝ මේ තියෙන විදුලි කප්පාදුව තුළ ඒක කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා මහජන උපකිතා කොමිසම කැබිනට් මණ්ඩලයට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ජාතික සභාවට කතානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ලා පොරොන්දුවක් දීලා තියෙනවා පෙබරවාරි 15 වෙනිදාට ඒ සංශෝධනය කරලා අවශ්‍යතාවය කරන්නම් කියලා. ඒ ප්‍රමාද වීමම අද දවසේ මේ බලශක්ති අර්බුදයේ තවදුරටත් උග්‍ර වීමට හේතු වෙලා තියෙනවා. අපි දවසෙන් දවස ප්‍රමාද කරන්න අපිට යථා තත්ත්වෙටපත් වෙන කාලයක් ගත වෙනවා. අපි ඉක්මනින්ම මේ අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නොත් තමයි ජනාධිපතිතුමා කිව්වා වගේම ආර්ථිකයේ හැම තැනටම ඒ අවශ්‍ය ප්‍රතිකාරය දුන්නොත් විතරයි අපිට යථා තත්ත්වෙට කඩිනමින්පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා නියෝජක කතානායකතුමනි මම අවසන් කරනවා. ගරු නියෝජක කතානායකතුමනි අපි කනගාටු වෙනවා රජයක් හැටියට විශේෂයෙන්ම විශේෂ බාර ඇමතිවරයෙක් හැටියට අඛණ්ඩ විදුලියක් ලබා දීමට නොහැකි වීම පිළිබඳව. විදුලි ගාස්තු කියන ඒ ගාස්තු වැඩිවීමත් එක්ක ජනතා මතයේ බර පැටවීමට සිදුවීම පිළිබඳව. අපිට වෙනත් විකල්ප මාර්ග තියෙනවා නම් අපි ඒ තියෙන මාර්ග ඔස්සේ අපි ගිහිල්ලා ඒ ජනන සැලසුම ක්‍රියාත්මක කිරීම කටයුතු කළ යුතුයි. එසම මම යෝජනා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාත් එළියේ ඉන්න සියලු දෙනාත් එකතු විය යුත්තේ වෙන මොනවත් නෙවෙයි. අපේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලින් කඩිනමින් ගන්න පුළුවන් ඒවා. අපි තාම ගල්ලඟුරු වලින් සහ අපේ තාප බලාගාර වලින් විශාල ප්‍රමාණයක් අපි ජනනය කරනවා. අපි තාම ජල විදුලියෙන් උත්පාදනය කරන්නේ 30% උපරිම 30% අපි සාමාන්‍ය කටට ගත්තොත් එම අවුරුද්දේ අපි 10% පුනර්ජනනීය බලශක්තියෙන් ගන්නෙ. ඉතුරු ටික තමයි අපි වැඩි මුදලකට මිලදී ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි පහසුකම් හැදුවොත් නිවැරදි ගාස්තු ක්‍රමයක් හඳුනලා දුන්නොත් ඒක කරන්න පුළුවන්. අවසාන වශයෙන් කරුණු යොදලා මම අවසන් කරනවා. මට ප්‍රශ්නිකුත් තියෙනවා ගාස්තු ක්‍රම සංශෝධනය කරනකට පහුගිය කාලේ නිවාසවලට දැන් ගෘහ හිමියන්ට ඔබතුමත් මමත් අපි මේ හැමදෙනාමත් රටේ ඉන්න ගෘහස්ත පාරිභෝගිකයන් ගෙවන ප්‍රමාණයක් තියෙනවා. ඒ ගෙවන ප්‍රමාණයට වැඩිය අඩුවෙන් ඇයි මහජන උපකිතා කොමිසම තට්ටු නිවාසවල පදිංචි කට්ටියට ගාස්තු අඩු කරේ කියලා? තට්ටු නිවාසවල කට්ටියට තියෙන්නේ අර ගෘහස්ත පාරිභෝගිකයන් වැඩියට 50%කම වන අඩු ප්‍රමාණයක්. දැන් රුපියල් 75ක් අය කරගන්න උපරිම ඒකකයේ මේ රටේ ගෘහස්ත පාරිභෝගිකයන් අය කරගන්න රුපියල් 75ක්. රුපියල් 30 ඉඳලා යනවා. සමහර තැන්වල රුපියල් 8 ඉඳලා යනවා. හැබැයි අර අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් කියලා තියෙන්නේ තට්ටු නිවාස ට්‍රිලියම් වගේ ඒවා ඒවයි පාවිච්චි කරන කට්ටියට 50%ක් අඩුවෙන් තියෙන ගෘහස්ත පාරිභෝගිකයන් අඩුවේ. මම දන්නේ ඇයි ඒ කණ්ඩායමක් හැටියට දැම්මේ. ඒ කියන්නේ ගෘහස්තව කටයුතු කරන තට්ටු නිවාසවල ඉන්න කට්ටිය ගෘහස්ත කාණ්ඩෙන් අයින් කරලා ඉවරලා වෙන කාණ්ඩයකට දාලා ඒ කට්ටියට ඇයි ගාස්තු අඩු කරේ කියන එකත් මම දන්නේ නැහැ. ඒකත් નિවරදි කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙම වුණොත් අර ගෘහස්ත කාණ්ඩේ ඉන්න පිරිසට මීට වැඩිය සහනාධාරයක් අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.
බොහොම ස්තුති ගරු මහත්වනේ. ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්වරු ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මගේ කතාව ආරම්භ කිරීමට පෙර අපි කවුරුත් මිනිසුන් වශයෙන් දැඩි වේදනාවකට ඛේදවාචකයකට පත් වූ තුර්කියේ සහ සිරියාවේ සිදු වූ මහා මිනිස් විශාල සංඛ්‍යාවකේ මරණ සංඛ්‍යාව ඒ භූමිකම්පාව වෙනුවෙන් මුලින්ම මම පෞද්ගලිකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් අපේ දැඩි සංවේගය සහ ශෝකය පළ කරනවා. ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ කරන ලද කතාව සම්බන්ධයෙන් මේ පැවැත්වෙන විවාදයේදී මූලික වශයෙන් මම කියන්නට ඕනෑ, එතුමා ඊයේ කිව්වා ඒ වගේම එතුමා පත්වෙච්ච දවසේ ඉඳලා මේ වන විට මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවක කිව්වා මේ රට ගොඩනගන්න සියලු දෙනා එකට එකතු වෙමුයි කියලා. බරපතල ආර්ථික අර්බුදයක් තිබෙනවා, රටේ ප්‍රශ්න රාශියක් තිබෙනවා, මේ රට ඉක්මනින් ගොඩගන්න නම් සියලු දෙනා එකතු වෙන්නයි කියලා එතුමා ආයාචනයක් කළා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට පසුව එතුමා සමගත්. ඒ වගේම ඊට පෙර අරගලයේ කාලය තුල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමගත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමා නායකත්වයේ අරගෙන පසුගිය අවුරුදු එකහමාරක් උත්සාහ ගත්තේ විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයක් සමග මේ රට ගොඩගන්න ඉක්මනට දේශපාලන පක්ෂභේදයේ තොරව මේ පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා එකට එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමුයි කියලා. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමේ දජය අපි අවුරුදු එකහමාරක් දිගටම ගෙනිච්චා. සෑම දේශපාලන පක්ෂයක් සමගම අපි සාකච්ඡා කළා. දැන් ඉන්න ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් එක්කත් අපි සාකච්ඡා කළා. නමුත් අවසානයේ ඊට සිද්ධ වුණේ කුමක්ද කියන එක සෑම කෙනෙක්ම දන්නවා. වර්තමාන ආණ්ඩු පක්ෂයෙන් තමයි එය පෙර නොහැකි කියන තත්ත්වයක් ඇති කරගත්තේ. ඒගොල්ල කරුණු ඉදිරිපත් කළා. ඒක නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදිලා මේ රට ගොඩගන්නවා නම් අපි ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන බව ප්‍රකාශ කරන්නට ඕනේ. දැන් ඊයේ ජනාධිපතිතුමාගේ කතාව සම්බන්ධයෙන් මූලික වශයෙන්ම 13 වෙනි සංශෝධනය සම්බන්ධව තමයි රටේ ඇති වෙලා තිබෙන සංවාදය. ඒ වගේම ඊයේ එතුමා කතා කරන්න පෙරත් 13 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කතා කරන්න යනවායි කියන සාකච්ඡාව රට තුළ ජනගත වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන විවිධ අදහස් සහ මත තුළ මේ 13 වෙනි සංශෝධනය කොහොමද ආවේ, 13 වෙනි සංශෝධනයට නිදන්ගත හේතු මොනවාද, ඒ වගේම 13 වෙනි සංශෝධනයට පෙර එය ගේන්න ඉන්දුලංකා ගිවිසුම මුල් වෙච්ච හැටි, ඉන්දුලංකා ගිවිසුම 13 වෙනි සංශෝධනය, පළාත් සභා පනත, මේ කියන කරුණු කාරණා එකින් එක ආවා. ඔය කාල සීමාව තුළ තමයි අපිට ඉන්දියාවෙන් උතුරට පරිප්පු ගෙනල්ලත් දැම්මේ ජයා ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ. ඉන්දුලංකා ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර මම දන්නවා විශේෂයෙන්ම මේ සභාව නියෝජනය කළ උතුරේ නායකින් වෙච්ච සිවසිදම්බරම් මැතිතුමා ඉන්දියාවට ගියා තවත් එතුමාගේ සහෝදර මන්ත්‍රීවරයෙක් එක්ක. ඒ 87 පමණ ඒ ගිහිල්ලා ඉදිරිපත් කරපු ඉන්දියාව සමග සාකච්ඡා කළා. උතුරේ ජනතාවට බරපතල අසාධාරණකම් සිද්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා ලංකා ආණ්ඩුවට යම් කිසි බලපෑමක් කරන්නටයි කියලා. ඒ යෝජනා ඉතාමත් බරපතලයි. ඒ යෝජනා ක්‍රියාත්මක කළා නම් යුද්ධය ඇති වෙන්නේ ඒ දවස්වලමයි. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම එතැන් සිට තමයි ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන්න පටන් ගත්තේ. 13 වෙනි සංශෝධනය නෙවෙයි ඉන්දුලංකා ගිවිසුම සම්බන්ධයෙන්. ඒක දිගින් දිගට සාකච්ඡා ඇවිල්ලා රජීව් ගාන්ධි මහත්මයාගේ කාලේ තමයි විශේෂයෙන්ම මේ ඉන්දුලංකා ගිවිසුම අස්සම් කළේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මුළු රටටම ඇඳිර නීතිය දාලා, අගමැතිතුමා ආවිත් නැහැ, ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති මන්ත්‍රීයට මේක අස්සම් කරන්න, ඇමති මණ්ඩලයේ සමහර අය ආවේ නැහැ. එවැනි පසුබිමක තමයි මේ ගිවිසුම අස්සම් කළේ. එතකොට මේ ගිවිසුම අස්සම් කරන කාලයේ වෙන විට ඒත් එක්කම රට තුළ එක පැත්තකින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට එවකට තිබුණු රජයට බුද්ධිංශ වලින් තොරතුරු ලැබුණා. එක පැත්තකින් LTT ලෑස්ති වෙනවා ප්‍රහාරයකට, යුද්ධයකට. ඒ වගේම තව පැත්තකින් 88-89 වෙන විට රටේ කලබල කරන්න, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවායි කියන වාර්තා ලැබුණා. මේ තත්ත්වයත් එක්ක ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රටේ බොහොම පරිණත දේශපාලකෙක්, දක්ෂිණාංශික දේශපාලනයේ දාර්ශනිකයෙක්. නමුත් ඒ එක්කම ආපු දැඩි බලපෑම් එක්ක, ඒ තොරතුරුත් එක්ක එතුමාට සිද්ධ වුණා ඉන්දුලංකා ගිවිසුමට එකඟ වෙන්න. එතුමාට සිද්ධ වුණා මේ 86 එල්.ටී.ටී.ඒ. සූදානමත්, 86 වෙනකොට, ඒ වගේම ඒ කාලේ වෙනකොට 88 89 ජේ.වී.පී. සූදානමත් රට බරපතල තත්ත්වයකට ඇදගෙන එනවයි කියන එක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට පැහැදිලි වුණා. එතුමා ඒක අමාත්‍ය මණ්ඩලයට දන්වා සිටියා. ඒ වගේම මේ අතරට එවකට ඉඳපු අමිරදල් ඉග්ගම් මේ ගරු සභාවේ උතුර නියෝජනය කරපු නායකතුමෙක්, බොහොම බුද්ධිමත් උගත් ඥානවන්ත කෙනෙක්. එතුමා යෝජනා කළා ඒ අතරට නැගෙනහිර කොටසක් කඩලා මුස්ලිම් ජනතාවට නැගෙනහිර වෙනම කොටසක් දෙන්න ඕනේයි කියලා. මේ වගේ මේ පුංචි ශ්‍රී ලංකාව, අපේ මාතෘ භූමිය, අපේ ඓතිහාසික, එහෙම නැත්නම් ඉතිහාස කතාවේ රාජාවලියේ අපි කියන විදිහට, දකින විදිහට අපිට තිබෙන මේ පුංචි දූපත මේ විදිහේ බරපතල අර්බුදයකට මුහුණ දෙන තත්ත්වයක් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි ඉන්දුලංකා ගිවිසුම. ඊළඟට ඒකේ ප්‍රතිඵලය තමයි 13 සංශෝධනය. ඒකේ ප්‍රතිඵලය තමයි පළාත් සභා පනත. එතකොට මේ තත්ත්වයන් එක්ක මම කියන්නට ඕනේ, මට කලින් කතා කරපු සහෝදර උතුරේ මන්ත්‍රීතුමා, එතුමා කිව්වා ෆෙඩරල් ඕනේ කියලා. මම හිතන්නේ ෆෙඩරල් කතාව මේ රටේ සිංහල බෞද්ධ ජනතාව වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේලායි ඒ සෑම කෙනෙක්ම දැඩි ලෙස අවුස්සන කතාවක් ඕක. ඒක නිසා අපි බලන්නට ඕනේ මේ ෆෙඩරල් ඉල්ලන එකවත් දැන් 13 ප්ලස් කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කීමුන්ට කිව්වා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ කාලේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියන් විදේශ ඇමතිතුමාට කිව්වා 13 ප්ලස් දෙනවයි කියලා. ඉතින් ඒ දුන්න පොරොන්දුත් එක්ක තමයි මේ ව්‍යාකූල තත්ත්වයන් රාශියක් මේ රටේ ඇති වුණේ. ඉතින් මේ තත්ත්වයන් එක්ක පළාත් සභා ආවා අපේ රටට. හැබැයි පළාත් සභා දෙනකොට පළාත් සභා පිළිබඳව පනත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරලා එතනින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණ ඒකේ තියෙන අඩුපාඩු බලලා කපන්න ඕනේ, කපලා හදලා එවකට අගවිනිසුරු පාරින්ද රණසිංහ මහත්මයා ප්‍රකාශයක් කළා මේ 13 අබ පියල්ලක ප්‍රමාණයක් එහාට ගියොත් මේ රට බෙදෙනවා, ඒක නිසා 13 එහාට නම් මේ රට ගෙනියන්න එපා කියලා පාරින්ද රණසිංහ අගවිනිසුරුතුමා ප්‍රකාශයක් කෙරුවා. ඉතින් ඒ තත්ත්වයන් එක්ක ප්‍රධාන වශයෙන්ම මේ ඇතිවෙච්ච කරුණු කාරණා ගත් විට අපි බලන්නට ඕන දැන් මෙතුච්චර කාලයක් ගිහිල්ලා පළාත් සභා කොතෙක් දුරට සාර්ථකද, පළාත් සභා පිළිබඳව කිසිම ආණ්ඩුවක්, මගේ ආණ්ඩුවවත් 87 ඉඳලා මේ දක්වා ගත්තාම අවුරුදු 30 ගණනක් කිසිම ආණ්ඩුවක් පළාත් සභා සාර්ථකද අසාර්ථකද, මොනවද අඩුපාඩු, මොනවද කළ යුතු සංශෝධන, මේ කියන කරුණු කාරණා කිසිම දෙයක් අධ්‍යයනයක් කළේ නැහැ. ඒ තත්ත්වයන් තුළ පළාත් සභාවලත් අද යම්කිසි සංශෝධනයක් අවශ්‍යයි කියන එකයි මගේ අදහස. අද පළාත් සභාවල රජේසේවකයින් විශාල පිරිසක් ඉන්නවා. වාහන, ඉන්ධන, විදුලිය, ජලය විශාල වශයෙන් පාවිච්චි වෙනවා. ඒත් එක්කම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 විතර මගේ මතකයේ හැටියට ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරන්න කලින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනාවා දිස්ත්‍රික් සංවර්ධන සභා ගෙනාවා. දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයකුත් තිබ්බා. දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයකුත් තියලා ඒකම ඊට පස්සේ කාලයක් යනකොට අහුසි වුණා. මම දන්නේ නැහැ මොන විදිහේ කරුණු ඒකට බලපෑවද කියන කාරණය. මම පැහැදිලිවම යෝජනා කරන කාරණේ තමයි මේ තිබෙන කරුණු සැලකිල්ලට ගත් විට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටට මේ තිබෙන ප්‍රශ්න සාමකාමීව විසඳගෙන උතුරු නැගෙනහිරද බටහිරද දකුණද මේ සියල්ල සියලු ප්‍රදේශවල සිටින දේශපාලන නායකයින්ද විද්වතුන්ද විද්‍යා මේ විවිධ ශාස්ත්‍රවල උගතුන්ද ඒ වගේම ආගමික නායකයින්ද මේ සෑම කෙනෙක්ම එකට එකතු වෙලා වාඩි වෙලා මේ තියෙන ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන පූර්ණ සාකච්ඡාවකට යා යුතු අවස්ථාවක් තමයි තිබෙන්නේ. මම දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවේ මේ දෙකොණ ගිනි ගන්න විලක්කුවක් අතට ගත්තේ ඇයි කියලා. ඒ මොකද දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි 13 ගෙනාවේ. හැබැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, විජේතුංග ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මම ඊට පස්සේ මේ කිසිම කෙනෙක් මේ 13ට ඊට පස්සේ අත තියන්න ගියේ නැහැ. නමුත් උතුරෙන් විශාල වශයෙන් සාකච්ඡා කළා සෑම ජනාධිපතිවරයෙක් සමගම බලපෑම් රාශියක් ආවා. නමුත් ඒ කිසි කෙනෙක් මේකට අත තිබ්බේ නැත්තේ මේ රටේ වැඩි පිරිසක් නියෝජනය වෙන්නේ සිංහල බෞද්ධ ජනතාව. එතකොට සිංහල බෞද්ධ ජනතාව අමනාප කරගෙන යම් කිසි දෙයක් මෙවැනි දෙයක් කිරීම සුදුසු වන්නේ නැහැ. කරන්නවත් බෑ, කරන්න ලැබෙන්නේත් නැහැ. ඒක නිසා සිංහල දමිළ මුස්ලිම් කියලා අපිට කිසිම ભેදයක් නැහැ. අපි හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙන සමාජයේ ගොඩනගන්න සාමය සාකච්ඡාව ඒ තමයි ඊටාත්ම අවශ්‍ය වන්නේ. බුදුන් වහන්සේ දේශනා කළා තිබෙනවා සාමයෙන් එක් රැස් වන්න, සාමයෙන් සාකච්ඡා කරන්න, සාමයෙන් විසිර යන්න කියලා. ඒක නිසා මීට වඩා බලවත් ප්‍රශ්න ලෝකේ සාකච්ඡා කරලා ලෝක රාජ්‍ය නායකින් ලෝක බලවතුන් විසඳගෙන තිබෙනවා. ඒක නිසා අපිට මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න බැරිකමක් නැහැ. මේ තිබෙන තත්වය වෙනත් විවිධ අංශවලින් වර්ධනය කරගෙන ප්‍රශ්න හදාගෙන රට තවත් අවුල් කරගෙන මේ වැටලා තිබෙන ආර්ථිකයේ තවත් පල්ලෙහාට දාගෙන මේ තිබෙන තත්ත්වයන් ගේන එක. මම විශේෂයෙන්ම යෝජනා කරන්නේ දිස්ත්‍රික් සංවර්ධන සභා ගේන්නයි කියලා. දිස්ත්‍රික් සංවර්ධන සභාවලට මගේ යෝජනාවේ හැටියට ඡන්දයක් අවශ්‍ය නැහැ. ඒ දිස්ත්‍රික්කයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ දිස්ත්‍රික්කයේ ඉන්න පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ඒගොල්ල තමයි දිස්ත්‍රික් සංවර්ධන සභාව අද තියෙන DCC එක මීට වඩා ව්‍යවස්ථාපිත ගත කරලා එතෙන්ට බලතල දෙනවා ඒ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට. එතෙන්ට සල්ලි දෙනවා දිසාපති සහ එතන පත් වෙන සභාපතිවරයා අවශ්‍ය මහඇමතිවරයෙක් මේ දිසාඇමතිවරයෙක් කරලා ඔහුට බලතල දෙනවා, සල්ලි දෙනවා ඒ ප්‍රදේශයේ සංවර්ධනය කරන්න. මම හිතන්නේ ඊට වඩා දෙයකට අපි යා යුතුයි කියලා. ඒක නිසා අපිට මූලික වශයෙන්ම මේ සියන කරුණු සැලකිල්ලට ගත් විට අපි තේරුම් ගන්න ඕනේ අතීතයේ අත්දැකීම් මොනවද කියන එක. දැන් 1987 විශේෂයෙන්ම උතුරු පළාතේ වරදරාජා පෙරුමාල් මහත්මයා මහඇමති වුණා. වරදරාජා පෙරුමාල් මහත්මයා එතුමා මහඇමති වෙලා සීමාව ඉක්මවා යන්න පටන් ගත්තා. සීමාව ඉක්මවා යන්න පටන් ගත්ත නිසා එතුමාට එතනින් ඒ ගමන නවත්තන්න වුණා. ඒ පිළිබඳව ප්‍රශ්න රාශියක් ආවා. අනිත් එක තමයි මේ ලෝකේම රටවල් වල බලය බෙදලා තියෙනවා. මේ රටේත් බලය බෙදන්න බැරි මීට වඩා ඇයි කියන කතාව උතුරේ ගරු මන්ත්‍රීතුමාලගෙන් ඇසුණා. උතුරේ ප්‍රධාන වශයෙන්ම ඔබතුමාලගේ මේ ඉල්ලීම්වලදී අපි සැලකිල්ලට ගන්නට ඕනේ අපි මේ යෝජනාව ගේන්නේ ෆෙඩරල්, එහෙම නැත්නම් දැන් ලෝකේ ෆෙඩරල් ක්‍රමයේ තියෙන රටවල් රාශියක් තිබෙනවා. ඒ රටවල් වල ඒ තත්ත්වයට ආවේ මීට වඩා ජනතාව උගත් බුද්ධිමත් ඥානවන්ත ඒවා ප්‍රශ්න විසඳා ගැනීමෙන් සාකච්ඡා කරලා යම්කිසි එකගත්වයට ඇවිල්ලා තමයි ඒ රටවල් වල ඒ තත්ත්වයන් නැති කරගත්තේ. අපි තවම එතෙන්ට ඇවිල්ලා නැහැ. අපි ඊටාම දුගී රටක්, අපි බලවත් ප්‍රශ්න තියෙන රටක්, අපිට තවමත් ප්‍රධාන ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙච්ච රටක්. ඒක නිසා මේ තත්ත්වයන් අපි සැලකිල්ලට ගැනීම ඉතාමත්ම අවශ්‍යයි.
කාලය අවසන් වෙනවා ගරු.
ඒ වගේ මම අවසාන වශයෙන් කියන්නට ඕනේ මේ කරුණු කාරණා ගත් විට සෑම ආණ්ඩුවක්ම පළාත් සභා, ඒ වගේම මේ පළාත් සභාවල තිබුණු පාසල්, රෝහල් ගන්න පුළුවන් ඒවා ඔක්කොම පුළුවන් තරම් ගත්තා. හැම ආණ්ඩුවක්ම කළා, හැම ජනාධිපතිවරයෙක්ම කළා. මමත් පොළොන්නරුව රෝහල ගත්තා. එතකොට පළාත් සභාවලට අයිති වෙලා තිබෙන දේවල් මධ්‍යම ආණ්ඩුවට ගන්න එක ඒක සුදුසු දෙයක් නොවෙයි. නමුත් ජනතාවගේ ඉල්ලීම් අනුව ඒ රෝහල්වලට ලැබෙන පහසුකම් මදි නිසා වැඩි පහසුකම් රේකී අමාත්‍යංශයෙන් ලැබෙන නිසා තමයි දැන් මේ ආණ්ඩුව පහුගිය දවස්වල ගෝඨාභය ජනාත්මාගේ ආණ්ඩුව පාසල් 1000ක් ජාතික පාසල් බවට පත් කළා. එතකොට ඒ ජාතික පාසල් බවට පත් කරපු පාසල් 1000ක් කාගේද? ඒව පළාත් සභාවේ. එතකොට දැන් මෙන්න මේවැන් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. ඒ පාසල් දියුණු කිරීම විනා වෙනත් ඒවා රජයට අරගෙන ජාතික පාසල් කිරීම නොවේ කළ යුත්තේ. ඒ පාසල් 1000ට දැන් මොකද වුනේ? හුඟක් අමනාප වෙන්න එපා ආණ්ඩු පක්ෂේ. ඒ පාසල් 1000 හුඟක් බෝඩ් ගහලා තියෙනවා. ඒ අරින්ද ජාතික පාසලකට අවශ්‍ය ගොඩනැගිලි, ස්විමින් පූල්, ක්‍රීඩාංගන, විද්‍යාගාර ඒ අවශ්‍ය ජාතික පාසලක තිබිය යුතු අවශ්‍ය සම්පත් නැහැ. ඉතින් ඒ තත්ත්වය තුළ ජාතික පාසල් කියලා බෝඩ් එකක් ගැහුවා. ඉතින් මට පොළොන්නරුවේ පාසල් කීපයකම විදුහල්පතිතුමා කිව්වා, සර් මේ බෝඩ් එක ලියා ගන්න අපිට සල්ලි නැහැ, හොඳ බෝඩ් එකක් ඇඳ ගන්න ඕනේයි කියලා ඉතින්. ඉතින් ඒකට මම දන්නේ නැහැ, මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පස්සේ සල්ලි දුන්නාද කොහෙද සමහර පාසල්වලට. ඉතින් ඒ තත්ත්වය නිසා දැනට පළාත් සභාවල තියෙන සම්පත් ගැනීම අපි නතර කරන්නට ඕනේ. ඒක නිසා මේ තියෙන ප්‍රශ්නය අර්බුදයකට යන්නේ නැතුව දැන් ඊයේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මෙතන විශාල උද්ඝෝෂණයක් කළා. මේ රටේ ස්වාමීන් වහන්සේලා විරුද්ධ වෙන දෙයක් කරන්න කවදාවත් බෑ. SWRD බණ්ඩාරනායක මහත්තුමා එතුමා මේ බණ්ඩාරනායක තෙල්ලනායකම ගිවිසුම ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා එතන වාඩි වෙලා හිටපු හාමුදුරුවෝ ඉන්න තැන කෝට් එකේ සාක්කුවෙන් අරගෙන ලයිටරේ අරගෙන ගිනි තිබ්බේ. මොකද එතුමා මේ රටේ හිටපු දාර්ශනිකයෙක් SWRD බණ්ඩාරනායක මහත්තුමා. එතුමා ඇයි එහෙම කළේ? ඒ මොකද මහා සංග්‍රහත්මේ එක්ක හැප්පෙන්න බෑ මේ රටේ. මේ රට බෞද්ධ රට. මම යනකොට මෙහි මේ මඩුපල්ලි දැන් ඉන්න කාදිනල්තුමාත් එක්ක චොපර් එකේ යනකොට දැන් ඉන්න කාදිනල්තුමා මට චොපර් එකෙන් බැස්සට පස්සේ කිව්වා, බලන්නකෝ මේ ජනාධිපතිතුමා මේ යනකොට හැමතැනම පේන්නේ චෛත්‍යවල කොත්නේ පේන්නේ කියලා. ඉතින් මේ රට එහෙම රටක්. ඒක නිසා මේ රටේ බෞද්ධ සංස්කෘතිය, මේ රටේ බෞද්ධ පසුබිම, මේ රටේ ඉතිහාසය මේ සියල්ල සැලකිල්ලට ගත්තහම අපි සාමකාමී සහජීවනයෙන් යුතු වැඩපිළිවෙලක යා යුත්තේ මේ රට දියුණු කරන්න නම්, ඔය තියෙන ප්‍රශ්න එකට එකතු කරන්න නම් පාර්ලිමේන්තුවේ බෙදිලා කෑ ගහලා වැඩක් නැහැ. ජනාධිපතිතුමාගේ ඉල්ලීම සියලු දෙනා එකට එකතු වෙමු කියලා. එහෙමනම් සියලු දෙනා එකට එකතු වෙච්ච සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රටේ ප්‍රශ්න විසඳීමේ මාර්ගයකට තමයි යා යුතු වෙන්නේ. කොහෙත්ම සිංහල බෞද්ධ බලවේගයත් ඒ වගේ මේ රටේ ස්වාමින් වහන්සේලත් තරහා කරගෙන අමනාප කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මම ජනාධිපතිවරයා විදියට විශාල වැඩ කොටසක් උතුරට කළා ඒ කාලේ. ඔය කියන ඉඩම් නිදහස් කිරීම හමුදා වලට අරගෙන තිබුණු මම 95%කට වැඩිය නිදහස් කළා. තව තියෙනවා නම් තියෙන 5%ක් තමයි තිබෙන්නේ. හමුදා මේ අනාථ කඳවුරු වල හිටිය පවුල් පිටින් ඒ ඔක්කොටම ඒ නිදහස් කළා ඉඩම් දුන්නා. ඒක නිසා ඒ ප්‍රදේශවල ජනතාවට ඉඩම් දෙන්න ඕන නම් අපි ওই පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල ජනතාවට ඉඩම් දෙන්නේ ඉඩම් කච්චේරියක් තියලා ඇප්ලිකේෂන් කැඳවලා ඉඩම් තියෙන ප්‍රදේශ තෝරගෙන ඉඩම් දෙන එකයි තියෙන්නේ. එහෙම නැතුව වෙනත් විදිහකට මේවා කරන්න ගියොත් විශාල අවුලකට පත් වෙනවා. ඒ නිසා ඉතාම ගෞරවයෙන් ආදරයෙන් මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා උතුරේ ගරු මන්ත්‍රීතුමාලගෙන්, උතුරේ නායකයින්ගෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න මීට වඩා බොහොම මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට අපි යා යුතුයි. මැද තැනකට අපි එන්නට ඕනේ. මේක සම්පූර්ණ මස්රාත්තලම ඉල්ලන එක නෙවෙයි. බුදුන් වහන්සේගේ ධර්මයේ තමයි දේශනා කරලා තිබෙන්නේ මැදි පිළිවෙත තමයි ජයග්‍රහණය කරන්න කියලා. ඒක නිසා එක පැත්තකට බර වෙන්නේ නැතුව අපි හැම කෙනෙක්ම මැද තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගෙන හැමදාම දැන් අවුරුදු ගණන් මේවා දැන් යුද්ධයත් අවුරුදු 30ක් තිබිලා
අවසන් කරන්න
තවත් යට ගිහිල්ලා නැහැ. ඒ නිසා කරුණා කළා සෑම කෙනෙක්ම සාමය, සහජීවනය, සුහදත්වය, මනුෂ්‍යකම, මානවවාදය මේ තත්ත්වයන් තුළ අපි මේ රට ගොඩගමුයි කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.